Radio Tahnova Banyono.
Pratik Janmabhumi Ankadip Vijayabhumi Me Ape Udharabhu Matribhumi Matribhumi
Ibuwan Sam Padada Dinakama Ratri Atai Pahalavata Planet FM Ikasia Hatarai Dasama Haya Tarangamalava Ose Guani Uban Apat Hamuana Nafsilanti Auckland Nuara Iksat Sri Lanka Sangama Anugrahayen Idripat Karana Janma Bhumi Gwanviduli Vedasatahanata Oba Samava Sadarayen Piliganwa Pura Horavak දැනුම සහ රස ස්වාදය අප ඔබ අතරට රැගෙන එන්න සූදානම්. ඔබත් සමග සම්බන්ධ වන මම නිරෝෂි අබේ සිංහා.
නිරෝෂි සමග මේ සුන්දර රාත්‍රියේ ඔබත් සමග එකතු වෙන මම කමිල ජීවන්ත ආයිබෝන් කියලා හැම දිනෙකම පිළිගන්නවා.
ආයිබෝන් නිරෝෂි.
ආයිබෝන් කමිල.
ඉතින් ඔන්න සතියකට පස්සේ සුන්දර බදාදා දිනේ අපි දෙන්න ඔබ ආලින්දයට පැමිණියා වෙනදා වගේම බොහොම ආදරෙන්.
කමිල, මනස හරි පුදුමාකාරයි නේද? වෙලාවකට මනස දුර්වල වෙනවා, වෙලාවකට මනස ශක්තිමත් වෙනවා, වෙලාවකට මනස දරා ගන්නවා. වෙලාවකට මනසට දරා ගන්න පුළුවන් කමක් ඇතරම ලැබෙන්නේ නැහැ. වෙලාවකට මනස හරිම පුදුමාකාර විදිහට ක්‍රියා කරන්න පටන් ගන්නවා. මනසේ පුදුමාකාර විදිහට සිතුවිලි ගලාගෙන එන්න පටන් ගන්නවා. එහෙම සිතුවිලිත් එක්ක තමයි අපි මේ දවස පටන් ගන්නෙ. ඇත්තම කමිල, මේ සියලුම දේවල් මගේ මනසට ඇවිල්ලා තියෙනවා. මං හිතනවා ඔයාටත් එහෙම වෙන්න ඇති කියලා. දවසකට බොහොම ලස්සන සිතුවිලි ගලාගෙන එනකොට මනසට බොහොම ලස්සන සිතුවිලි ගලාගෙන එනකොට දවස ජීවිතය පුදුමාකාර විදිහට ලස්සන වෙන්න පටන් ගන්නවා.
ඔව් නිරෝෂි, එක් එක්කෙනාගේ මනස අනුව ජීවිතේ සාර්ථකත්වය කරා ගෙනිය ගන්න පුළුවන්. අපි හිතමු මෙහෙම, සුභවාදී මනසකින් සිතුවාම සුභවාදී දේවල් උපදිනවා. අසුභවාදී මනසකින් සිතුවාම අසුභවාදී දේවල් හට ගන්නවා. මේ ලෝකේ හටගෙන තිබෙන බොහෝ දේවල් හටගෙන තිබෙන්නේ එක් එක්කෙනාගේ මනස අනුව. ඉතින් මේ මනසේ ඇතිවෙන සිතුවිලි අනුව අපට සතුට වගේම අසතුට කියන දේත් ඇති වෙනවා. අපේ ජීවිතවල සතුට කියන දේ අපි හොයාගෙන යනවනේ. හැබැයි අපේ ජීවිතවල සතුට තියෙන්නේ අපිට වමනා කරන දේවල් වල නෙමෙයි. අපේ ජීවිතවල සතුට තියෙන්නේ අපිට ලැබිලා තියෙන දේවල් වල. අපි හැම වෙලාවකම අපේ ජීවිතයට ලැබිලා තියෙන දේ අගය කරන්න පුරුදු වෙන්න ඕනි. එහෙම වුණොත් අපිට පුළුවන් බොහොම සතුටෙන් ජීවිතයට මුහුණ දෙන්න. එතකොට අපේ මනසට එන සිතුවිලි ලස්සන වෙයි.
ජනභූමි කල්ට් FM 104.6. නිරෝගී ජීවිතයක් සුවපහසු ජීවිතයක් ගත කරන්න ඔබ හැම කෙනෙක්ම ප්‍රිය කරනවා. සමහර වෙලාවට ඇතිවෙන විවිධ රෝගී තත්ත්වයන් නිසා ජීවිතයේ සුවපහසු නැති වී යනවා. සමහර රෝග තියෙනවා, එම රෝගවල නම කිව්වමත් විශාල බියක් ඇති කරන. හැබැයි මේ කුමන රෝගයක් ගැන උවද කල්තියා දැනගෙන සිටියොත්, හඳුනාගෙන සිටියොත් එයින් ජීවිතවලට වන හානිය බොහෝ විට නැති කරගන්න පුළුවන්. ඒ නිසා තමයි ජනභූමි වැඩසටහන ඔස්සේ යම් ඉඩක් අපි වෙන් කරලා තියෙන්නේ විවිධ රෝග පිළිබඳ කතා කරන්න. ඒ සඳහා අපි වැඩසටහනට අප නිරන්තරයෙන්ම ආරාධනා කරන්නේ එම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්. අප සූදානම් වෙන්නේ ඔබේ නිරෝගී ජීවිතය ගැන අදත් කතා කරන්න.
ඔව් කමිල, අපි කතා බහ කරන්න සූදානම් වන්නේ මේ දිනවල බහුලව ආහන්න දකින්න ලැබෙන, ඒ වගේම සමාජයේ දකින්න ලැබෙන රෝගී තත්ත්වයක් ගැන. කවුරුත් ඇතර මේ රෝගී තත්ත්වයට හරිම තැතිගැන්මක් තියෙනවා. ඉතින් අද දවසේ අපි කතා බහ කරන්න සූදානම් වන්නේ පියයුරු පිළිකා ගැනයි. ඉතින් මේ පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අපි ආරාධනා කරේ විශේෂඥ පිළිකා ශල්‍ය වෛද්‍ය නයෝමාල් පෙරේරා වෛද්‍යතුමන්ව. වෛද්‍යතුමනි, අද අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ පියයුරු පිළිකා ගැන. ඇයි වෛද්‍යතුමනි මේ පියයුරු පිළිකා බහුලව අපි දකින්නට ලැබෙන්නේ? මොකද ඇත්තටම පියයුරු පිළිකා කියලා ගත්තහම රටකට සීමා වෙච්ච දෙයක් නෙමෙයි, මේ මුළු ලෝකයේම බහුලව අපිට දකින්න ලැබෙනවා. ඇයි මේ?
නිරෝෂි, එක පියුරු පිළිකා කියලා ගත්තම පියුරු පිළිකා ඇත්තම කාන්තාවන්ට වෙනදෙන පිළිකා ඇතුළතින් බහුලම දක්නම වෙන පිළිකා විශේෂය. නමුත් අපි සමස්තයක් වශයෙන් පිරිමිසා ගැහැණු කාන්තාවන් දෙක එකතු කරලා ගත්තම වැඩියම දක්න ලැබෙන්නේ පෙනහළු ආශ්‍රිතව දක්න ලැබෙන පිළිකා. ඉතින් ඒක අලුතින් කියන දෙයක් නැහැ. පෙනහළු ආශ්‍රිතව පිළිකා ඇති වෙන හේතුව ඒක දුම්පානය කිරීම නිසායි. නමුත් පියුරු පිළිකාවක් වැඩිපුරම බහුලව දක්න ලැබෙන්නේ විශේෂ හේතුවක් කියලා කියන්න බෑ අපිට. මොකද ඒකට අපි ඒකෙන් පරිස්සම් වෙන්න පුළුවන් පිළිකාකාරකයක් කියලා දෙයක් නැහැ. නමුත් ඒක අපේ ස්ත්‍රී හෝමෝන වල බලපෑම නිසා මේක ක්‍රමානුකූල වැඩිවීමක් දක්න ලැබෙන වැඩි හරියක්ම මෙවැනි පියුරු පිළිකා දක්න ලැබෙන්නේ දියුණු වෙච්ච රටවල. ඒ කියන්නේ ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපීය මහා බ්‍රිතාන්‍ය එවැනි රටවල, වගේම මේ ඔස්ට්‍රේලියාව එවැනි රටවල තමයි බහුලතම දක්න ලැබෙන්නේ මේක. අනිකුත් රටවල් එක්ක සංසන්දනය කරලා බලනකොට නමුත් ශ්‍රී ලංකාව ගත්තොත් ශ්‍රී ලංකාවෙත් බහුලතම දක්න ලැබෙන පිළිකා විශේෂ තමයි පියුරු පිළිකා. නමුත් ඒකේ වෙනසකට තියෙන්නේ ඇමරිකාව වැනි රටක එහෙම නැත්නම් දියුණුවච්ච රටක් ගත්තොත් සාමාන්‍ය කාන්තාවන් 10 දෙනෙක් එහෙම නැත්නම් 8 දෙනෙක්ගෙන් එක්කෙනෙක්ට පියුරු පිළිකාවක් වැළඳීමට හැකියාවක් තියෙනවා නැත්නම් වැළඳිලා තියෙනවා. නමුත් ආසියාතික රටවල පියුරු පිළිකා බහුලතම දක්න ලැබුණත් සාමාන්‍යයෙන් 100කට එක්කෙනෙක් වගේ තමයි අපිට දක්න ලැබෙන්නේ. පියුරු පිළිකා ප්‍රධාන වශයෙන් ඇති වෙන්නේ ස්ත්‍රී හෝමෝන නිසා. නමුත් ඇයි ඒ ස්ත්‍රී හෝමෝන නිසා පියුරු පිළිකා බහුලතම ඇති වෙන්නේ හේතුව කියලා අපිට විශේෂ හේතුවක් අපිට කියන්න බෑ.
වෛද්‍යතුමනි, එතකොට මේ පියුරු පිළිකා කාන්තාවන්ට බහුලව වැළඳෙන්නේ ඇයි? ඒ වගේම තමයි පිරිමින්ට මේක වැළඳෙන්නේ නැද්ද?
මම මුලදී කිව්වා වගේ නිරෝෂි, මේ පියුරු පිළිකාවල් වැළඳෙන්නේ නැහැ වෙන නැති වෙන ප්‍රධානතම හේතුව තමයි කාන්තාවන්ගෙන් තියෙන හෝමෝන, ස්ත්‍රී හෝමෝන වර්ග දෙකක් නිසා. ඒක තමයි ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන නිසා. එතකොට මේක ස්ත්‍රී හෝමෝන නිසා ස්ත්‍රියක් වීමෙන්ම ස්ත්‍රීන් අතර මේක බහුලව දක්න ලැබෙන පිළිකා විශේෂක වශයෙන් තමයි හඳුනන්න පුළුවන්. නමුත් පිරිමින්ටත් සාමාන්‍යයෙන් ඉතාමත් අඩු ප්‍රමාණයක් මෙම ස්ත්‍රී හෝමෝන දක්න ලැබෙනවා. ඒ කියන්නේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් ස්රාවී වීමක් තියෙනවා. එතකොට පිරිමින්ටත් පියුරු පිළිකාවල් ඇති වෙන්න පුළුවන්. නමුත් පිරිමින්ගේ ඒකේ ග්‍රන්ථි පිහිටලා නැතුණාද ඒ තනපුඩු වල තාමත් කෙටි නාල දක්න ලැබෙනවා. ඒකින්ද ඒ නාල වල තියෙන සෛල වල විකෘතිතාවයක් නිසා ඒක පිළිකාවකට හැරීමට හැකියාවක් තියෙනවා. නමුත් සමස්තයක් වශයෙන් මේ පියුරු පිළිකා කියන ඔක්කොම ගත්තොත් සියල්ලම ගත්තම 99%ක් කාන්තාවන්ට වැළඳෙන අතර 1%ක් වෙන පොඩි ප්‍රතිශතයක් තමයි පිරිමි කෙනෙකුට මේ මෙවැනි පිළිකාවක් ඇති වෙන්නේ.
වෛද්‍යතුමනි, අපි මේ පිළිකාව ගැන කතා බහ කරනකොට විශේෂයෙන්ම කතා කරන දෙයක් තමයි පියුරු පිළිකා ශල්‍ය කර්මක පිළිබඳව. සමහර අය විශ්වාස කරනවා ශල්‍ය කර්ම කරාම හොඳ වෙනවා කියන එක. ඒ වගේම තමයි තවත් කොටසකගේ මතයක් තමයි ශල්‍ය කර්ම කරාට වැඩක් නැහැ කියන එක. මොකද ඒක නැවත මතුවෙනවා කියන එක. මේ පිළිබඳව ඔබේ අදහස් දැනගන්න මම කැමතියි.
ඕනම පිළිකාවක් සුව වෙන්න නම් ඒක අපි කලින් හඳුනා ගන්න ඕනමයි. කලින් හඳුනාගත්තොත් 99%ක් හෝ 99%කට වැඩි ප්‍රතිශතයක් සමහර 100%ක්ම අපිට ඒක සුව කරන්න පුළුවන්. එතකොට අපි හුඟක් වෙලාවට සත්කමක් කරලා ඒකෙන් සුවතට ලැබෙන්නේ ඒක අපි කලින් හඳුනාගෙන හඳුනාගත්ත පිළිකාවලට විතරයි. එතකොට මේක අර සාමාන්‍ය ජනතාව අතර කතා බහ වෙනකොට බොහෝ විට අපි කතා කරන්නේ පිළිකාවකින් නැති වෙච්ච නැත්නම් මරණයපත් වෙච්ච කාන්තාවක් ගැන විතරයි. නමුත් අපි කවදාකවත් අපි කතා කරන්නේ ඒ පිළිකාවකින් ජයගත්ත කාන්තාවක් ගැන කතා කරන්නේ නැහැ. නමුත් මෑත මදන පසුගිය දශක දෙක තුන අතරත හොයාගෙන තියෙනවා ඇමරිකාව සහ යුරෝපීය රටවල පියුරු පිළිකා වලින් ජයගෙන ඒකෙන් සර්වයිව වෙන නැත්නම් ජීවත් වෙන කාන්තාවන් ක්‍රමානුකූලව වැඩි වෙමින් පවතිනවා. ඊටේ විශේෂ හේතුවක් තියෙනවා. ඒක තමයි මැමෝග්‍රැෆි කියන්නේ. නැත්නම් පිළිකාව කණින් හඳුනා ගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. ඒක තමයි මැමෝග්‍රැෆි කියන්නේ. ඒ පියුරුවක් එක්ස්රේ කිරීමෙන් එතකොට මේ මෙවැනි මැමෝග්‍රැෆි කියන දැන් ස්ක්‍රීනින් ප්‍රෝග්‍රෑම්ස් ඒ රටවල අනිවාර්ය කරලා තියෙනවා. සාමාන්‍ය අවුරුදු 50කට 55කට වැඩි සෑම කාන්තාවම අවුරුදු දෙකක් හෝ තුනකට සැරයක් තමාගේ පියුරු පරීක්ෂා කර ගැනීම අනිවාර්යයි. ඒ කියන්නේ මැමෝග්‍රැෆි කිරීමෙන් කිරීම ඉතාමත් අවශ්‍යමයි. එතකොට මේ ආකාරයට මැමෝග්‍රැෆි කෙරුවම ඒගොල්ලන්ට අපිට හැකියාවක් තියෙනවා ඉතාමත් මුල්ම අවධියේ තියෙන පිළිකාවක් හොයාගන්න. එතකොට මෙම මෙමෙනි ස්ක්‍රීනින් ප්‍රෝග්‍රෑම්ස් දියුණු වෙච්ච රටවල ක්‍රියාත්මක වන නිසා එවැනි මුල්ම අවධියේ තියෙන පිළිකාවල් සොයා ගැනීමෙන් ඒව සත්කම් කිරීමෙන් ඒගොල්ලෝ 100%කින් සුව කරන්න පුළුවන් කමක් ලැබිලා තියෙනවා. ඒකින් තමයි එවැනි රටවල්වල පියුරු පිළිකාවලින් ජයගත්ත කට්ටිය වෙනඳ සර්වයිව් වෙච්ච කට්ටිය ක්‍රමානුකූලව සංඛ්‍යාව වැඩි වෙමින් පවතින. ඉතින් ඒකම එක උදාහරණයක් වෙනඳ ඒක අපි රීසන් එකක් හිතන දෙන්න පුළුවන්. සත්කම් කිරීමෙන් හරි විදියට මුල් අවස්ථාවේ සත්කම කිරීමෙන් කිසිම කරදරයක් නැතුව රෝගියෙක්ව සම්පූර්ණම සුව කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා. සත්කමක් කියන එකෙන් අපි ප්‍රධාන වශයෙන් අපි සමාජලට උගක්ලාට හිතන දෙයක් තමයි සත්කමක් කරන කියන්නේ පියුරක් අයින් කරනවා කියන එක. ඒක නෙමෙයි. මොකද අපි ඉතමත් පොඩියට හොයාගත්ත දේ අපිට මුළු පියුරක්ම ඉවත් කරන්න අවශ්‍යතාවයක්වත් නැහැ. අපිට පුළුවන් ඒ පොඩි කොටස විතරක් අයින් කරන්න. එතකොට අපි එවැනි අවස්ථාවකදී පියුරුවක වැන්නේ කාන්තාවගේ ඇඟ විරූපී නොකර ඒ බහානක සෛල තියෙන කොටස විතරක් ඉවත් කිරීමෙන් අපිට 99.9% හෝ 100% සුව කිරීම හැකියාවක් තියෙනවා. ඉතින් මම පිළිගන්නේ නැහැ මේ සත්කම් කිරීමෙන් රෝගියාව එම රෝගිය උත්සන්න වෙනවා එහෙම නැත්නම් ඒ සත්කම් කිරීම නිසා රෝගියාගේ ජීවිතය නැති වෙන්න පුළුවන් කියන මතය මම පිළිගන්නේ වැරදි මතයක්. මොකද ඊමෙනි අවස්ථාවක් ඇති වෙන්නේ බොහෝ විට කල්ගත වෙච්ච පිළිකාවක් සඳහා අපි සත්කමක් කරුවොත් අපි ඒකෙන් ප්‍රයෝජනයක් නොලැබෙන්නේ ඉඩ තියෙනවා. අපි එවැනි අවස්ථාවේදී අපි කියනවා පැලියටිව් සර්ජරි එකක් කරන්න කියලා. පැලියටිව් කියන්නේ අපි ඒකෙන් පාලනය කිරීමක්, ඒ රෝගී තත්ත්වය පාලනය කිරීමක් විතරයි කරන්නේ. මොකද අපි තුමු කල්ගත වෙච්ච පිළිකාව. ඒ පිළිකාව පියුරු පසාරු කරගෙන එළියට ඇවිල්ලා තුවාලයක් වෙලා වේදනාවක් ඇති වෙන අවස්ථාවකදී අපි උත්සාහ කරන්නේ යාගේ ඒ වෙලාවේ තියෙන රෝග ලක්ෂණ එව නැ නැ තුවාලය එව නැ නැ වේදනාව නැති කිරීම පමණයි. අපි එවැනි අවස්ථාවේදී කල්ගත වෙච්ච හුඟක් කල්ගත වෙලා තුවාල වෙලා පැසව ගිරියක් වගේ එළියට ආපු පිළිකාවකට අපි ඒ පිළිකාව සුව කිරීම පරමාර්ථයෙන් නෙමෙයි සත්කම කරන්නේ. ඉතින් බොහෝ විට මම හිතන්නේ ඔය මතයක් ඇති වෙලා තියෙන්නේ ඒ පැලියටිව් සර්ජරි කරපු කට්ටියගේ ජීවිතය බේරගන්න බැරි වෙච්ච ඉඳන් ඔය සර්ජරියක් කිරීමේ. නමුත් මුල් අවස්ථාවේදී අපි එවැනි පිළිකාවක් හොයාගත්තනි සත්කම් කිරීමෙන් පමණක් අපිට 100%කින් සුව කරන්න හැකියාවක් තියෙනවා.
වෛද්‍යතුමනි, මේ පියුරු පිළිකා අපිට කලින් හඳුනා ගන්න පුළුවන් ක්‍රම තියෙනවද? ඒ වගේම තමයි මොකද සමහර වෙලාවට අපිට කිසිම ලක්ෂණක් නැති නිසා මෙය අපට මග ඇරෙන්න පුළුවන් නේද? වෛද්‍යතුමනි, මේ පිළිබඳව අපි කතා බහ කරමු.
මම දන්නේ අපි කලින් හඳුනා ගන්න පුළුවන් නම් එම නැත්නම් රෝග ලක්ෂණයක් මතුවෙන්න කලින් මේක හොයා ගැනීමට හැකියාවක් තියෙනවා නම් අර මම මීටිසෙල කිව්වා වගේ නිරෝෂි මේක අපිට සුව කරලා 100%කින් අපි සත්කම කිරීමෙන් ඒක සුව කරලා දෙන්න පුළුවන්. එතකොට සමහර පිළිකා වර්ග තියෙනවා අපිට කලින් හඳුනා ගන්න පුළුවන් ක්‍රම වේදයක් නැහැ. නමුත් වාසනාවකට පියුරු පිළිකා එමන්ද බහුලව දක්ලා වෙන පිළිකාවක් අපිට කලින් හඳුනා ගැනීමට හැකියාවක් තියෙනවා. ඒක තමයි මැමෝග්‍රැෆි පරීක්ෂණය. මැමෝග්‍රැෆි පරීක්ෂණය කියන්නේ ඒක ඇත්ත වශයෙන්ම පියුරු එක්ස්රේ ගැනීමක් කරන්නේ. ඒ එක්ස්රේගේදී භාවිත කරන විකිරණ ප්‍රමාණය ඉතාමත් අඩුයි. කොච්චර අඩුද කියලා කිව්වොත් අපි සමාලලට අපේ පරිසරයේ තියෙන විකිරණ ප්‍රමාණය ඊට වඩා වැඩි. බොහෝ විට අපි ප්ලේන් එකකින් නිව්යෝක් ටු කැලිෆෝනියා, කැලිෆෝනියා ටු නිව්යෝක් යන ෆ්ලයිට් එක රිටර්න් ෆ්ලයිට් එකේ තියෙන රේඩියේෂන් ප්‍රමාණය මැමෝග්‍රැෆි එකේ තියෙන රේඩියේෂන් ප්‍රමාණයටත් වඩා වැඩි. එතකොට අපි හිතන්න පුළුවන් මැමෝග්‍රැෆි කිරීමේදී අපිට භාවිත කරන ඉතාමත් සුවල්ප විකිරණ ප්‍රමාණයක් පමණයි. එතකොට නමුත් මේ වාසනාව කියන්නේ අපිට ඒ එක්ස් එක ගැනීමෙන් අපි මුල්ම අවස්ථාවේදී තියෙන පිළිකාවක් හඳුනා ගන්න හැකියාවක් තියෙනවා. කොටිම කියනවා නම් ඒ පිළිකාව අපි අද හඳුනාගත්තේ නැතුව හිටියොත් සමහරලාට අවුරුදු දෙක තුනක් විතර ගියාට පස්සේ ඒක ගැටියක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අපිට ගැටියක් වෙන්න කලින් අඩුම තරමේ අවුරුදු දෙකකටවත් ඉස්සෙල්ලා අපිට මේ මැමෝග්‍රැෆි කිරීමෙන් අපිට හොයා ගැනීමට හැකියාවක් තියෙනවා. එතකොට මේක මම මුලදිත් කිව්වා නිරෝෂි මේ දියුණුවෙච්ච රටවල ස්ක්‍රීනින් ප්‍රෝග්‍රෑම්ස් කියලා තියෙනවා. ඒ ස්ක්‍රීනින් ප්‍රෝග්‍රෑම්ස් වල අනිවාර්ය කරලා තියෙනවා අවුරුදු 50-55. මොකද මේ පියුර් පිළිකාවල් කියන දේවල් සාමාන්‍යයෙන් ඇති වෙන්නේ අවුරුදු 55-60 කියන වයස් සීමාවලදී. නමුත් ඒකයි කියලා අඩු වයසේදී පිළිකාවල් ඇති නොවෙනව නෙමෙයි, වෙන්න පුළුවන්. නමුත් වැඩියෙන්ම දක්න ලැබෙන්නේ මේ වයස් සීමාවලදී. ඒක නිසා තමයි දියුණුවෙච්ච රටවල මේ ස්ක්‍රීනින් ප්‍රෝග්‍රෑම්ස් අනිවාර්ය කරලා තියෙන්නේ මේ වයස් සීමාවලදී අවුරුදු 50-55දී පටන් ගැනීම සඳහා. ඊට අමතරව අපි හිතමු දැන් මෙමෙනි ස්ක්‍රීනින් ප්‍රෝග්‍රෑම්ස් අවුරුදු 3කට සැරයක් හෝ 2කට සැරයක් නම් කෙරෙන්නේ. නමුත් අපි හිතමු යම් කිසි හේතුවකින් තමාගේ පවුලේ එහෙම නැත්නම් එයාගේ තියෙන රිස්ක් ෆැක්ටර්ස් වැඩි නම්, ඒතකොට රිස්ක් ෆැක්ටර්ස් කියන්නේ මොකක්ද කියලා ප්‍රශ්නකුත් මතුවෙනවා. ඒකත් මම පැහැදිලි කරලා දෙන්නම් අවසානයේදී. නමුත් මේ රිස්ක් ෆැක්ටර්ස් තියෙන කාන්තාවක් ඉන්නවනේ, ඒ කියන්නේ පවුලේ සමාජිකයන් කීප දෙනෙක් අතර පියුර් පිළිකා තියෙනවා නම් එවැනි කාන්තාවක් මම හිතන්නේ වසරකට සැරයක්වත් මේ මැමෝග්‍රැෆි පරීක්ෂණයක් කිරීම සුදුසුයි. මොකද ඒකෙදී අපිට යම්කිසි විදියකින් මුල්ම අවස්ථාවේදී පිළිකාවක් හොයාගන්න ලැබුණොත්, ඒ සෛල විකෘති වීමක් හොයාගන්න ලැබුණොත් අපිට 100%කින් සුව කිරීමට හැකියාවක් තියෙන නිසා. ඉතින් ඊට අමතරව දැන් අපි ප්‍රශ්නයක් එනවා මේ මැමෝග්‍රැෆි එක එතකොට මොන වයසේදී පටන් ගන්න පුළුවන්. නමුත් මේකෙදි අපිට මුළු ලැබෙන ඡායාරූපේ එක්ස්රේ ඡායාරූපේ හොඳට පැහැදිලිව දක්න ලැබෙන්නේ සාමාන්‍යයෙන් එච්චර තදට නැති පියුරුවකදී පමණයි. ඒ කියන්නේ අපි දන්නවා තරුණයේදී පියුරුව ඉතාමත් ඝනත්වය වැඩි, ඒක තද ගතිය වැඩි. එතකොට අපිට පැහැදිලි ඡායාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය මැමෝග්‍රැෆි එකක් අපි සාමාන්‍යයෙන් කරන්න කියලා රෙකමෙන්ඩ් කරන්නේ අවුරුදු 40 පහු වෙච්ච කාන්තාවට. එතකොට අවුරුදු 40 පහු වුණාට පස්සේ තමාට රිස්ක් ෆැක්ටර්ස් තියෙනවා නම් තමාට තමගේ පවුලේ අනිත් අයටත් පියුරු පිළිකා වැරදිච්ච කට්ටි ඉන්නවා නම් මම හිතන්නේ අවුරුදු 40-45 ඉඳන් පටන් ගත්තර ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් අර ස්ක්‍රීනින් ප්‍රෝග්‍රෑම්ස් වලදී ඒ රජයේ විසින් අනුමත කළ තියෙන වයස් සීමාවලදී තමයි ඒක ආරම්භ වෙන්නේ. එතකොට අපි අවුරුදු 40ට වඩා අඩු නම් මොකද කරන්නේ? සාමාන්‍ය අවුරුදු 40ට වඩා අඩු නම් ඒ යම්කිසි අන්දමකින් යම්කිසි සැකයක් තියෙනවා නම් තමාගේ පියුර පරීක්ෂා කරගන්න කියලා. එමනම් වඩා සුදුසු ක්‍රමය තමයි පියුර වල ස්කෑන් කිරීම, අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එක කිරීමෙන් අපිට හොයාගන්න පුළුවන්. එතකොට ඊට අමතරව ওই ක්‍රම දෙකට අමතරව තමා විසින් තමාගේ පියුර පරීක්ෂා කරගන්න නම් හොඳයි. ඒක සාමාන්‍ය මාසිකට සැරයක් තමයි පියුරක් තමා විසින්ම තම පියුර පරීක්ෂා කරගන්න අවශ්‍යයිනේ. ඉතින් මේකේ මෙම ක්‍රමවේද කොහොමද තමා විසින්ම පියුර පරීක්ෂා කරන්න කියලා ඒක ඇති වෙන්න මම දන්නේ ඉන්ටර්නෙට් එකේ ගියොතින් වීඩියෝ හරහා නරඹන්න පුළුවන් ඒ ක්‍රමය මොකක්ද කියලා. අපි ඒ ක්‍රමයෙන් තමයි පියුර පරීක්ෂා කර ගැනීම තමයි සුදුසු. නිරෝෂි මන් දැන් කිව්වා දැන් මේක මේ රිස්ක් ෆැක්ටර්ස් කියන්නේ මොකද? ඒ රිස්ක් ෆැක්ටර්ස් තියෙන කට්ටිය අවුරුදු සැරයක්වත් කරගන්න නම් හොඳයි කියන එක. ඒක තමයි අපි හිතමු දැන් මම මුලදිත් කිව්වා මේක මේ පියුර පිළිකා කියන්නේ කාන්තාවක ස්ත්‍රී හෝමන නිසා, ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හෝමන නිසා ඇතිවෙන දෙයක්. එතකොට මේ ස්ත්‍රී හෝමෝන වැටිපුර ස්‍රාවය වෙනවා නම් ඒ කාන්තාවට යම්කිසි අවදානමක් තියෙනවා පියුරු පිළිකාවක් ඇති වෙන. එතකොට මේ ස්ත්‍රී හෝමන වැටිපුර මේ සෙක්‍රිටේ නේ වෙනඳ වැටිපුර ස්‍රාව වීමක් ආරම්භ වෙන්නේ තමා මුලින්ම වැඩිවියට පත් වෙන වයස ඉතාමත් අඩු වයසදී. අඩු වයසක් වුණොතින් සාමාන්‍ය අපි හිතමු අවුරුදු 15 ගෑනු කෙනෙක්ට වඩා අවුරුදු 7-8 තමා වැඩියට පත් වෙන. ඉතින් ඒ ගෑනු ළමයාගේ ඔසප් චක්‍ර ප්‍රමාණය වැඩි. ඒකට ඒ වගේම තමයි යාගේ ආතවහරණය එහෙම නැත්නම් මෙනොපෝස් 50-55 නොවි 60 වෙනකම් වැඩි කාලයක් යනවා නම් ඒ කියන්නේ ඒ කාන්තාව ඔසප් චක්‍ර ප්‍රමාණය ඉතාමත් අධික ඔසප් චක්‍ර ප්‍රමාණයකට ඒ කාන්තාවගේ පියුරු වාජනේ නොයිකින්ද ඒ මෙන්ස්ට්‍රුවල් සයිකල් ප්‍රමාණය වැඩි වෙන්න එයාට ඇති වෙන පුළුවන් පියුරු පිළිකාව අවදානම වැඩි. ඊට අමතරව යම්කිසි එකකින් තමා કૃතිම හෝමන ලබා ගන්නවා. ඒ කියන්නේ අපි කන්ට්‍රසෙප්ටිව් පිල්ස් කියන පොල් සංවිධානය කරන පෙති එහෙම නැත්නම් ආර්ථවහරණය සිදු වුණාට පස්සේ HRT හෝමෝන් රිප්ලේස්මන්ට් තෙරපි කියලා අපි કૃතිම හෝමන ලබා ගන්න අපේ ඇඟ තරුණ වයසේ තරුණ හැම රැක ගැනීම සඳහා ආර්ථවහරණය සිදු වුණාට පස්සේ සමහර කට්ටිය මෙවැනි හෝමෝන නොකඩවා ගැනීමට පෙළඹෙනවා. එතකොට එවැනි કૃතිම හෝමෝන ලබා ගත්තත් ඔය ප්‍රශ්නෙම සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒ පියුරු එවැනි අමතර හෝමෝන වලට නිරාවරණය වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා එවැනි කාන්තාවකට පියුරු පිළිකාවක් ඇති වෙන්න පුළුවන්. තොර මම කිව්වා මේ ඔසප් චක්‍ර ප්‍රමාණය වැඩි වෙන තමයි මේක මේ පියුරු පිළිගාවක් ඇතිවීමේ අවදානම වැඩි වෙන කියලා. එතකොට මේක නතර කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? ඔව්. නිරෝෂී නතර කරන්න පුළුවන් විදිය තමයි තමා ගැබ් ගැනීම. එතකොට අපි ගැබ් ගැතුවකින් මාස 9කට එමුණ අවුරුද්දකට අවුරුද්දක ආමාරයට විතර මේ ඔසප් චක්‍ර නතර වෙන්න පුළුවන්. එතකොට ඔසප් චක්‍ර නතර වුණොත් ඒ රෝගියාට යම්කිසි ඒ රෝගියාට යම්කිසි සහන කාලයක් ලැබෙනවා. ඒ පියුරුව මෙවැනි හෝමෝන වලට නිරාවරණය වීමෙන් නිරාවරණය වීම අඩු කරගන්න. නමුත් ඒකේ පොඩි ප්‍රශ්නයක් තියෙන එක තමයි තමා ගැප් ගන්නවා නම් අඩුම ධර්මයේ අවුරුදු 27කට 28කට ප්‍රථම සිද්ධ වෙනවා නම් තමයි ඒ වාසිය ලැබෙන්නේ. අවුරුදු 30 35 විතර වෙලා ගැප් ගත්ත කියලා ඒ ගැප් ගැනීම ප්‍රෙග්නන්ට් වීමේ වාසිය පියුරුවට ලැබෙන්නේ නැහැ. ඊට අමතරව මම කිව්වා වගේ බොහෝ දුරට ඔය පෞලේ ජාන තමාටත් ලැබීම නිසා ෆැමිලි හිස්ටරි එකක් තියෙන අයට මෙවැනි අවදානමක් තියෙනවා. ඊට අමතරව සෑගෙන තියෙනවා යම් කිසි විදියකට ඒක එකපාරටම ඩිරෙක්ට් නෙවෙයි ඉන්ඩිරෙක්ට්ලි බලපෑමක් තියෙන එක තමයි මත්පැන් භාවිතා කිරීම, සිගරට් භාවිතා කිරීම සහ ඒ වගේම ඔබීසිටි මහත අයට මෙවැනි පියුරු පිළිකා වැළඳීමේ හැකියාව තියෙනවා කියලා. ඉතින් එවැනි අය මම හිතන්නේ ඔය කලින් හඳුනා ගන්න ක්‍රම අනුගමනය කරනවා නම් අපිට මේක කලින් හඳුනාගෙන ඒක සුව කිරීමට අපිට හැකියාවක් තියෙනවා.
වෛද්‍යතුමනි, මේ ප්‍රශ්නය ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. මේ පියුරු පිළිකා හැදුණු කෙනෙක් මානසිකව ඇත්ත වශයෙන්ම ඇද වැටෙනවා. ඉතින් ඒ වගේ ඒ ඇද වැටෙන අවස්ථා අපි බොහොමයක් දැකලා තියෙනවා. මොකද පියුරක් ශල්‍යකර්මයෙන් අයින් කරනවා කිව්වහම කාන්තාවක් අනිවාර්යයෙන්ම මානසිකව වැටෙනවා. කාන්තාව ඒ හැදෙන කෙනා විතරක් නෙවෙයි, ඒ පවුලේ සිටින අයත් මානසිකව වැටෙනවා. ඉතින් මේ පිළිබඳව ඔබේ අදහස් අපි දැනගන්න කැමතියි. ඒ වගේම ඒ පිළිබඳව අපේ ජනතාව දැනුවත් කරන්න කියලා මම කියන්න කැමතියි.
ඔව්, ඇත්ත වශයෙන්ම නිරෝෂි, මේ පිළිකාව කියන දේ ඒක එමණෙන ග්‍රීසින් කෑන්සර් කියලා කිව්වත් ඒ වචනයම පමණක් ඒක ඇත්තටම පිළිකාවක්. මොකද මේ වචනයට හුඟක් කට්ටිය බයයි. ඒ බයක් අපේ සමාජය තුළ ඇති කරලා ඉවරයි. එතකොට මේ වචනය ඇත්තටම පිළිකාවක් හැටියට තමයි මම දකින්නේ. නමුත් මතක තියාගත යුතු දෙයක් තියෙනවා. අපි ඔක්කොම පිළිකානේ, අපි පියුරු පිළිකා විතරක් ගත්තොත් පියුරු පිළිකාවකින් සිදුවන මරණ ප්‍රමාණය, මරණය වීමේ ඇති හැකියාව ප්‍රතිශතය හුඟා දුරට අනිත් රෝග වලට අඩුයි. කොටිම කියනවා නම් අපි ගත්තොත් ලෝකයේ තියෙන මාරාන්තික රෝග 10ක් ගත්තොත් ඒ 10ටවත් මේ පියුරු පිළිකාවක් ඇතුළත් වෙන්නේ නැහැ. එතකොට ලෝකයේ තියෙන මාරාන්තිකම රෝගය තමයි හෘද ආබාධ, heart attacks. නමුත් heart attacks වලට මිනිස්සු බය නැහැ. මිනිස්සු කතා කරනවා මටත් ගිය අවුරුද්දේ heart attack එකක් ඇදුණා, මට stent එකක් දැම්මා, stent තුනක් දැම්මා. ඒක ඉතමත් ආඩම්බරෙන් කතා කරන රෝගයක්. නමුත් පිළිකාව කියන දේ අපි කොච්චර වේලසින් මේක හොයාගෙන අපි සුව කෙරුවොත් අපි ඉගෙන මැලී මොදේ වචනේ විතර පිළිකාව බවට පත් වෙලා තියෙන නිසා. ඉතින් මම හිතනවා අපි මේක මානසික ආතතියකින් මිදෙන්න නම් අපි තීරුම් ගන්න ඕන මේක අපි කොහොමද මේක කලින් හඳුනාගන්නේ කියලා. ඉතින් කලින් හඳුනාගත්තොත් මේක සුව කරන්න පුළුවන් කියලා මම කිව්ව නිසා මේක නිකන් ඇත්ත වශයෙන්ම පොඩි සත්කමක් කිරීමෙන් සම්පූර්ණම සුව වෙලා සාමාන්‍ය ඉදිරි ජීවිතයක් ගත කිරීමට හැකියාවක් තියෙන රෝගී තත්ත්වයක්. එතකොට අපි හැම වෙලෙම හිතන්න ඕන මේක මේ අපි කොහොමද මේ ප්‍රිවෙන්ෂන් ඉස් බෙටර් දැන් කියෝ කියන එක මත අපි කොහොමද මේක කලින් හඳුනාගන්නේ කියන එක. එතකොට අපිට මානසික ආතතියක් ගැන අපිට හිතන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම තමයි තවත් විශේෂ දෙයක් කිය යුතු මේ අවස්ථාවේදී, ඒක තමයි බොහෝ විට මේ වචනෙට බය වෙලා ඒකේ ඇති වෙන මානසික ආතතිය ඒ රෝගියව සුව කිරීමට අපිට ලොකු බාධාවක්. මොකද මම දැකලා තියෙනවා මේක පොසිටිව් එහෙම නැත්නම් ධනාත්මකව හිතන කට්ටිය ඉතාමත් හොඳට ඒගොල්ලන් ප්‍රතිකාර වලට මුහුණ දීලා ධනාත්මක හිතන කට්ටිය සුව වෙන ප්‍රතිශතය වැඩි. මානසික ආතතියෙන් මේ කියන්නේ හිත ඉන්න කට්ටියට වඩා. මොකද අපිට මේකෙදි තමාගේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිකරණය ඉතාමත් වැදගත් වෙනවා. අපි කොච්චර සත්කමක් කරුවා කෙරුවත් වැඩක් නැහැ. යාගේ ප්‍රතිශක්තිකරණය හොඳ තත්ත්වයක නැත්නම්. ඉතින් ප්‍රතිශක්තිකරණය එම සෛල විනාශ කිරීමේ හැකියාව ඔක්කොම වැඩි කරන් ගන්න පුළුවන් විදිය තමයි මේකේ ආතතිය අඩු වෙන විදියට තමා ධනාත්මක සිතුවිලි ඇති කර ගැනීම. ඉතින් මට මේක කියන්න පුළුවන් ලේසියෙන්ම ධනාත්මකව හිතන්න හැම කියලා. නමුත් ඒක බොහෝ විට රෝගීන් ඒ තමාට එවැනි රෝගයක් පැළඳුණා කියලා දැනගත ගමන් ඉතමත් මේ කනගාටු වෙලා ඉතමත් මානසික ආතතියකට ගිහිල්ලා කඩා වැටෙන වෙලාවල් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ අවස්ථාවේදී පොළේ ඉන්න අනිත් කට්ටිය තමාගේ ස්වාමි පුරුෂයා සමහර යේලියක් කවුරු හරි ඉන්නව නම් නැත්නම් තමාගේ ළමයි ඒ රෝගියත් එක්ක මේ වෙලාවේ ඉඳීම ඉතමත් අවශ්‍යයව ධනාත්මකව මේ හිතන්න මේව කළා ඒක මානසික ආතතිය අඩු කරලා හැම එක්කෙනාගේම සහයෝගයෙන් මෙම ලෙඩිය සුව කරගන්න උදව් කිරීම ඉතාමත් අවශ්‍ය වෙනවා. එතකොට ඒ එහෙම කෙරුවොතින් අපිට මේක රෝගිය සුව කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මම කිව්වා මේ රෝගිය වැළඳිච්ච ගමන් අපි හිතන දෙයක් තමයි දැන් මම විකෘති වෙනවා, මගේ ඇඟ විකෘති වෙනවා, බෙහෙත් ගත්තොත් මගේ කොණ්ඩ යනවා, එතකොට මම කැත වෙයි. සමහර කට්ටිය හිතන දෙයක් තමයි මොකද එවැනි කාන්තාවක් ඇතම කියනවා නම් රෝෂි දැන් අවුරුදු හත අටකට ඉස්සලා එක කාන්තාවක් මට කියපු දෙයක් තමයි. එයා කිව්වේ අයියෝ මට ડોක්ටර් මට මගේ පියුරු ඉවත් කරන්න දෙන්න බෑ, මහත්තයට මම එපා වෙයි. මම කැත භාර්යාවක් එක්ක ඉන්න ආස වෙන එකක් නැතුයි. එමනි දේවල් තමයි ඒගොල්ලොන්ගේ හිතේ වැඩ කරන්නේ. මොන රෝගියකට මුණ දෙනවට වඩා අර තමාගේ ඇඟේ ඇති වෙන විකෘතිතාවය තමයි ඒගොල්ලන්ට බලපාන්නේ හුඟක්. ඒක තමයි මම කියන්නේ මේක විකෘතිතාවකින් තොරව කරගන්න පුළුවන් මුල් අවස්ථාවේදී අපිට හොයාගත්තද. එතකොට එහෙම කරගන්න නම් තමා පොඩ්ඩක් උත්සුක වෙලා තමාගේ පියුරුව ගැන මුලින්ම අවධානයක් යොමු කළා, මැමෝග්‍රැෆි කරගෙන තමා පියුරුව පරීක්ෂා කරගෙන ඒව කලින් හොයාගන්න ඕන. කලින් හොයාගත්තොත් මම කිව්වා වගේම පියුරුව ඉවත් කරන්න ඕනට ඒ කොටස විතර පොඩි කැපුමකින් ඒ පොඩි කොටස විතර ඉවත් කරනවා නැති. එහෙම අවස්ථාවකදී මුල්ම අවස්ථාවේ හොයාගත්තොත් අපිට පිළිකා දුර ගෙන්නත් වර්ග ඒ කියන්නේ කීමෝතෙරපි එවැනි ප්‍රතිකාර ක්‍රම වලට යන්න ඕනෙත් නැහැ. එතකොට අපිට කොණ්ඩේ වැටෙන ප්‍රශ්නයක් ඇති වෙන්නේත් නැහැ. ඉතින් ඒ ඔක්කොම තියෙන්නේ තමාගේ අතේ. ඉතින් තමා තේරුම් අරගෙන මේ රෝගය මොන වගේ එකක්ද කියලා තේරුම් අරගෙන අපි ඒකක් සම්බන්ධව එම හැම කාන්තාවම තමයි පියුරු ගැන උනන්දු වෙනවා නම් හොඳයි. අපි කාන්තාවන් හුඟක් කළාට තමාගේ ස්වාමි පුරුෂයා සිගරට් බොනකොට ඒක ගැන හිතනවා සිගරට් බොන එක නතර කරන්න, මොකද වාගේ හෘද ආබාධයක් ඇදෙන්න පුළුවන්, එහෙම නැත්නම් වාට ස්ට්‍රෝක් එකක් ඇදෙන්න පුළුවන්. එවැනි දේවල් හිතුවට තමාට හදිසක පියුරු පිළිකාවක් ආවොත් ඒක කොහොමද කලින් හඳුනාගන්නේ කියලා එක කාන්තාවක්වත් ඒ විදිහට හිතන්නේ නැහැ. මොකද පියුරු පිළිකාවල් කියන දේවල් මේ අහම්බෙන් කලාතුරකින් තියෙන රෝගී තත්ත්වයක් නෙවෙයි, මේක ලෝකේ තියෙන කාන්තාවන්ට වැළඳෙන බහුලතම පිළිකා විශේෂය. එතකොට එහෙමනම් අපි හැම වෙලේම හිතන්න ඕන මේක මටත් ඇති වෙන්න පුළුවන්. එහෙමනම් මම මොකද කරන්න ඕන? මටත් ඇති වෙන්න පුළුවන් නම් මම කරන්න ඕන දේ තමයි කලින් හඳුනාගන්න. කලින් හඳුනාගත්තොත් මගේ විකෘතිතාවයක් නැතුව මට මේක සුව කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මගේ පෞල් ලේකකේ කඩා නොවැටි තියාගන්න මට හැකියාවකුත් ලැබෙනවා. ඉතින් මේ සියල්ලම කරගන්න අවශ්‍ය නම් මානසික ආතතියෙන් තොරව ජීවත් වෙන්න කැමති නම් මම හිතන්නේ තමාගේ පියුරු ගැන තව වැඩි අවධානයක් යොමු කරනවා නම් හොඳයි.
වෛද්‍යතුමනි, ලෝකයේ බ්‍රෙස්ට් කැන්සර් ප්‍රතිකාර පද්ධතිය පිළිබඳව ඔබේ අදහස දැනගන්න කැමති. ඒ වගේම තමයි අලුතින් මොන වගේ ප්‍රතිකාර ක්‍රමද එකතු වෙලා තියෙන්නේ කියන එකත් අපි කතා කරමු.
ප්‍රතිකාර කරන ක්‍රමවේදය පියුරු පිළිකා සඳහා කරන ප්‍රතිකාර ක්‍රමවේදයේ වෙනසක් අලුතෙන් කියන එකක් නැහැ. ඒක පරණ ක්‍රමවේදයම තමයි තියෙන්නේ. නමුත් ඒකේ නවීන ස්වයගැනීම් එකතු කිරීමෙන් අපි ඒක පොඩ්ඩක් වෙනස් කරගෙන තියෙනවා. එතකොට ඒ දවසල තිබිච්ච දේ තමයි හතරක් තිබ්බා. ඒක දැන් අවුරුදු 30ක් 40කට වැඩි කාලයක් තිස්සේ ඉඳන් තියෙන ක්‍රමවේද හතර. ඒක තමයි සත්කම් කිරීම. ඉතමත් මුල්ම අවස්ථාවේ තියෙනවා අපි සත්කමක් කරලා ඒක මේ ඉවත් කිරීමක් කරන්නේ. ඊනමතර කීමෝතෙරපි මේ නේද පිළිකා දූලක එන්නත් වර්ග. තුන්වෙනි එක තමයි විකිරණ අල්ලන එක. පියුරුවේ තියෙන කොටසට විකිරණ අල්ලනවා. හතරවෙනි එක තමයි හෝමෝන බ්ලොක් කරන්න පුළුවන්. ඒක අවහිර කරන්න පුළුවන්. තමාගේ ඉස්ත්‍රි හෝමෝන මේ පියුරුව මත ක්‍රියාත්මක වීම අවහිර කරන්න පුළුවන් පෙටි පාවිච්චි කිරීම. ඔය හතර තමයි තමන් සාමාන්‍යයෙන් තියෙන්නේ. නමුත් මේකේ ඒ දවසට තිබිච්ච සත්කම් ක්‍රමේ තමයි මුළු පියුරුවම ඉවත් කරනවා. ආයෙත් ඒක කිසිම බැලිලා නැහැ. පොඩිද ලොකුද මොකුත් නැහැ. මුළු පියවරම ඉවත් කෙරුවා. ඒක කෙරුවේ දැන් වුරුදු 34කට විතර ප්‍රථම. නමුත් නවීන ක්‍රමවේදය අනුව නොයෙකුත් පර්යේෂණ පවත්වනකොට අපිට තීරණ ගත්තා මේක මුල් අවස්ථාවේ තියෙනවා නම් අපිට ඒකේ යවණි අවස්ථාවේදී ඒ පියවරම ඉවත් කරන අවශ්‍යතාවයක් නැහැ. ඒතකොට අපි ඒ ගැටිත් විතරක් ඉවත් කරනවා නම් ඇති. ඊට අමතරව සත්කම් කිරීමේ තව දෙයක් තියෙනවා. අත යට තියෙන කීල් යට තියෙන කුද්දටි ඔක්කොම ඉවත් කරනවා. නමුත් බොහෝ විට අපිට හොයාගන්න ලැබිලා තියෙනවා මුල්ම අවස්ථාවේ තියෙන පිළිකාවක් නම් කුද්දැටි වලට ගිහිලා නැහැ කියලා. එතකොට එවැනි කුද්දැටි ඉවත් කර ගැනීමත් අනවශ්‍යයි. එතකොට ඒකටත් අපි නවීන ක්‍රමයක් හොයාගෙන තියෙනවා සෙන්ටිනල් නෝඩ් බයොප්සි කියලා. ඒක තමයි අපි ඩයි එකක් මුලදිම ඒකට පියුරට ඇතුල් කරලා ඒ ඩයි එක ගමන් කරන මාර්ගය හොයාගෙන ගිහිල්ලා ඒක පළවෙනි කුද්දැට්ටම අපි හොයාගන්න පුළුවන් ඒ ක්‍රමවේදයෙන්. එතකොට පළවෙනි කුද්දැටි හොයාගෙන අපි පරීක්ෂණාගාරයට සත්කම කරන වෙලාවම අරලා මිනිත්තු 20ක් විතර ඇතුළත පොඩි කෙටි කාලයකින් අපි ඒ වාර්තාව ලබා ගන්න පුළුවන්. ඒ කුද්දැටිය පොසිටිව්ද නෙගටිව්ද කියන එක. ඒක නෙගටිව් නම් අපිට කුද්දැටි ඉවත් කරන අවශ්‍යතාවයක් නැහැ තවදුරටත්. ඒක නිසා මේ පියුරව විකෘති වීමේ විකෘති වෙන සත්කම් ක්‍රමවේද ක්‍රමානුකූලව අඩු වෙමින් පවතිනවා. ඉතින් ඊට අමතරව යම්කිසි හේකින් අපි තමු පියුරේ තියෙන ඒ ගැටිත්ත ටික විශාල වැඩි මේක අපිට ඒ ගැටිත් විතරක් ඉවත් කරන්න බෑ කියලා එවැනි අවස්ථාවකදී නවීන ශල්‍ය ක්‍රමවේදය හැටියට මුළු පියුරම නැවත තියෙන විදිහටම රීකන්ස්ට්‍රක්ට් කරන අපි ප්‍රතිසංස්කරණය කරන හැකියාව තියෙනවා දැන් ශල්‍ය වෛද්‍ය වේදී. ඊට අමතරව අපි කීමෝතෙරපි ගත්තොත් කීමෝතෙරපි එදවසට භාවිතා කරපු කීමෝතෙරපි බෙහෙත් වර්ග ඖෂධ වර්ග වෙනස් දැන් දැන් භාවිතා කරන්නේ ඉතාමත් සාර්ථක එවලින් හොඳ ප්‍රතිඵල ලැබෙන කීමෝතෙරපි ඖෂධ වර්ග දැන්. එතකොට ඒකෙන් එකක් ඒකෙන් ලැබෙන සාර්ථකත්වය වැඩි. ඒකේ ඒ අලුත් ඖෂධ වර්ග වලට හැකියාවක් තියෙනවා පියුරු පිළිකා සෛල ඔක්කොම විනාශ කරන්න. ඊට අමතරව ඒකෙන් ඇති වෙන සයිඩ් ඉෆෙක්ට්ස් අතුරු ආබාධ ඒවත් අඩුයි. ඒක නිසා අපි කීමෝතෙරපි භාවිතා කරනකොට අපි මේ අලුත් බෙහෙත් වර්ග තමයි භාවිතා කරන්නේ. විකිරණ වලත් ඒකයි. විකිරණ වල දසල අපි කෝබෝල් මැෂින් කියන මුළු හැම ඔක්කොම පිච්චිලා කළු වෙලා යන විකිරණ තමයි අපි භාවිතා කරන්නේ. නමුත් දැන් ලීනියක්ස් රේටර්ස් තියෙනවා. ඒකෙන් අපිට නියම ආකාරයට ඒ පියුරු පිළිකාව තිබිච්ච ස්ථානයේ වැඩිපුර විකිරණ ප්‍රමාණයක් ලබා දීමෙන් ඒ සියල්ලම සුව කරගන්න එම නැත්නම් ඉතුරු වෙලා තියෙන නම් සෛලක් දෙකක් ඒවත් ඔක්කොම පුච්චලා දැමීමට හැකියාවක් තියෙනවා. මේ ටැබ්ලට්ස් ඒවලත් අලුත් බෙහෙත් ටැබ්ලට්ස් හැවිලා තියෙනවා. ඒකින්ද ඒවලින් ලැබෙන අතුරු ආබාධ වැඩි සහ ඒවා ඒ දවසල අපි අවුරුදු 5කට විතරයි දුන්නේ ටැබ්ලට්ස් අවුරුදු 5ක් ගන්න කියලා. දැන් අපි අවුරුදු 10ක් දක්වා මේක වැඩි කරලා දිනවා. ඉතින් මේ ක්‍රමවේදය ඒ කාලේ තිබිච්ච ක්‍රමවේදයම තමයි. නමුත් ඒක නව ස්වරූපයෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒකින් අපිට හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක හේතුවක් වශයෙන් හඳුනන්න පුළුවන් මේ ඖෂධ ක්‍රමවේදය නවීකරණය වීමත් එක හේතුවක් තමයි මේ පියුරු පිළිකා වලින් සර්වයිව් වෙන හැම නැත්නම් ඒ වලින් ජය ගන්න කට්ටිය ක්‍රමානුකූලව ලෝකේ ක්‍රමානුකූලව වැඩි වීම.
බ්‍රෙස්ට් කැන්සර් වැළැක්වීම සහ ආරක්ෂාව පිළිබඳව සම්බන්ධයෙන් ජනතාවට ඔබට ලබා දෙන්න පුළුවන් පණිවිඩය කුමක්ද?
මම හිතනවා නිරෝෂි මේක මම හැම වෙලේම කියන දෙයක් සාමාන්‍යයෙන් සෑම සාකච්ඡාවකදීම මුලදීත් කියනවා අවසානයේදීත් කියන දෙයක් තමයි පියුරු පිළිකා ලෝකයේ බහුලතම දක්න ලැබෙන පිළිකා විශේෂයෙන්. ඒක යම්කිසි හේතුවකින් අපිට වාසනාවක් තියෙනවා අපිට කලින් හඳුනා ගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙන එක. ඒ ක්‍රමවේදය අනුගමනය නොකිරීම තමයි මගේ තියෙන ඉතාමත් කනගාටුදායක දේ. මොකද ඇයි කාන්තාවන් මෙවැනි දේවල්ට පෙළඹෙන්නේ නැත්තේ කියන එක. ඉතින් මම හිතනවා තමා හැම විටම අදම තමාගේ පියුරු ගැන අවධානයක් යොමු කළා. ඒකට මයිතනේ යම් කිසි සැකයක් තියෙන වෛද්‍ය උපදේශක් ලබාගෙන එහෙම නැත්නම් එවැනි රටවල ස්ක්‍රීනින් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා නේ. ඒ ස්ක්‍රීනින් ප්‍රෝග්‍රෑම්ස් වලට අනුයුක්ත වෙලා ඒව අනුගමනය කරමින් මුලින් හොයා ගන්න පුළුවන් තර මේක දෙවෙනි එක තමයි මේ රෝගයට බය වෙන්න එපා. මේ රෝගය නිකන් වචනයක් විතරයි. අපි ඒකේ කලින් හඳුනාගත්තුතින් මේක සුව කරන්න පුළුවන් රෝගී තත්ත්වය. ඒක නිසා මම හිතනවා මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ තමා ඔయిత වැඩිය තමාගේ පියුරු ගැන අවධානයෙන් ඉන්න. මොකද කාන්තාවක් කියන කාන්තාවක් තමාගේ පවුල් ඒකකයේ ඉතාමත් වැදගත් පුරුකක්. ඔය පුරුක කැඩුනම මුළු පවුලම නැතිලා යනවා. ඉතින් මම හිතනවා තමාගේ ස්වාමි පුරුෂයාට එහෙම නැත්නම් තමාගේ ළමයිට ආදරයක් තියෙනවා නම් වෙන සෑම කාන්තාවක්ම තමාගේ සෞඛ්‍යය ගැන පොඩ්ඩක් අවධානය යොමු කරනවා නම් හොඳයි කියන එක. ඉතින් නිරෝෂි මං හිතනවා මම මේ සියල්ලම හොඳට පැහැදිලි කෙරුවා. ඉතින් යම් කිසි තව දෙයක් තියෙනවා නම් පස්සේ දවසේ සාකච්ඡාවකදී හරි මට විස්තර කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මම කියපු දේවල් සෑහෙන ප්‍රයෝජනවත් වෙයි කියලා.
ස්තුති වෛද්‍යතුමනි. ඉතින් අද දවසේදී අපි කතා බහ කරේ පියුරු පිළිකා ගැන. ඉතින් මේ පිළිබඳව ඔබට ඉතාමත්ම හොඳ දැනුමක් ලැබෙන්න ඇති. ඉතින් ඒ පිළිබඳව කතා බහ කරන්න අපිත් එක්ක එකතු වුණේ විශේෂඥ පිළිකා ශල්‍ය වෛද්‍ය නයෝමල් පෙරේරා වෛද්‍යතුමා.
शीतल पिन्ने ना संदेली गैना गी सिंधु मावत रंदु लेगी सिंधु कंदु पत बंदु
ඔබ පැමිණීමට බලාපොරොත්තු වෙන සිටින කෙනෙක් නම් සහ ඔබ දැනටමත් නවසීලන්තයට පැමිණ රෙසිඩෙන්සි එක ඉල්ලුම් කිරීමට බලාපොරොත්තු වෙන සිටින කෙනෙක් නම් ඔබට වැදගත් වෙන ඔබට සුබදායක නිවේදනයක් පසුගිය සතියේ නිවේදනය කරනු ලැබුවා. නවසීලන්තය තුර රෙසිඩන්සි එක ලබා ගන්න තියෙන මාර්ගයක් තමයි ග්‍රීන් ලිස්ට් එක කියන්නේ. ඉතින් මේ ග්‍රීන් ලිස්ට් එකට අලුතෙන් ඔකියුපේෂන් 10ක් ඒ කැටගරි වලට එකතු වෙලා තිබුණා. ඉතින් මේ පිළිබඳව බොහෝ දෙනෙක් දැනටමත් දන්නවා ඇති. නමුත් අපි මේ පිළිබඳව විස්තර වශයෙන් ඔබට පැහැදිලි කරන්න හිතුවා.
ඕ කමෙල, ඒ පිළිබඳව කතා බහ කරන්න ඒ සඳහා හොඳම කෙනෙක්ව අද අපි අපේ වැඩසටහනට ආරාධනා කරා. ඒ තමයි ලයිසන්ස් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් තරංග ගුණසේන මහත්මිය. අපි පහුගිය වැඩසටහන් කිහිපයක්ම ඇය සමග බොහෝ දේ කතා බහ කළා. ඉතින් අදත් අපි ඒ වගේම ඉතාමත්ම වැදගත් කතා බහ කරන්න තමයි සූදානම් වෙන්නේ. අයිබුවන් තරංග.
අයිබුවන් නිරෝෂි.
තරංග, පසුගිය සතියේ අපිට අහන්න ලැබුණා ඉතාමත්ම සුබ ආරංචියක්. ග්‍රීන් ලිස්ට් එක සම්බන්ධයෙන් ඔකියුපේෂන්ස් 10ක් අලුතින් එකතු වෙලා තිබුණා. ඉතින් ග්‍රීන් ලිස්ට් එකට මොනවද මේ එකතු වුණු ඔකියුපේෂන්ස්, ඒ වගේම ග්‍රීන් ලිස්ට් එකේ තිබෙන කැටගරි දෙක පිළිබඳවත් අපි කතා කරමු.
නිරෝෂිය, අලුත් ආරංචියක් තියෙනවා. ඔගස්ට් වල ඔගස්ට් 18 වෙනිදා ඉඳන් මේ අලුතෙන් ට්‍රේඩ්ස් 10ක් එකතු වුණා ග්‍රීන් ලිස්ට් පාත්වයකට, වැක් ටු රෙසිඩන්ස් පාත්වයකට. ඉතින් ඒකේ එක ඇත්තටම සුබ ආරංචියක් අපේ මේ නිව්සීලන්ඩ් වල ඇවිල්ලා ඉන්න ට්‍රේඩ්ස් ජොබ් කරන අයට. ඉතින් ඒ ජොබ් 10 ගැන කියනවා නම් මෙටල් ෆැබ්‍රිකේටර්, මෙටල් මැෂිනිස්ට්, ෆිටර්, ෆිටර් ටර්නර්, ෆිටර් වෙල්ඩර්, ප්‍රෙෂර් වෙල්ඩර්, වෙල්ඩර්, පැනල් බීට, වෙහිකල් පේන්ටර්, පේවින් ප්ලාන්ට් ඔපරේටර් කියන ඔය ජොබ් 10 ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ඕකේ ඔය ජොබ් 10න් අපි දන්නවා ගොඩක් ඇනවිල්ලා ඉනවා, පැනල් බීට, වෙහිකල් පේන්ටර්, වෙල්ඩර්ස්ලා, ෆිටර් වෙල්ඩර්, ඒ වගේ මෙටල් ෆැබ්‍රිකේටර්ස්ලා ඇවිල්ලා ඉන්නවා නිව්සීලන්ඩ් වල ජොබ් වලට. ඉතින් එතකොට ඒ අයට සුබ ආරංචියක් තියෙනවා. ඉතින් ඒක වර්ක් ටු රෙසිඩන්ස් කැටගරි එක, කියන්නේ අවුරුදු දෙකක් වර්ක් කළා රෙසිඩන්ස් දාන්න පුළුවන් කැටගරි එක. ඒකේ තව කැටගරි එකක් තමයි නිරෝෂි, වර්ක් ස්ට්‍රේට් ටු රෙසිඩන්ස්. එතකොට ස්ට්‍රේට් ටු රෙසිඩන්ස් කියන්නේ ජොබ් එක අතේ තියෙන කෙනෙක් සහ ඒකට රිකුවයර්මන්ට්ස් මීට් වෙන කෙනෙක්ට අවුරුදු දෙකක් වැඩ කරන්න ඕනේ නැහැ. ඒගොල්ලොන්ට ස්ට්‍රේට් ටු රෙසිඩන්ස් පාත් එකේ යන්න පුළුවන් ටියර් 1 කියන කැටගරි එක. එකේ ජොබ් එක තියෙනවා නම් ඉතින් මේක වර්ක් ටු රෙසිඩන්ස් කියන කැටගරි එක එකේ තමයි මේ ජොබ් 10 ඉන්ක්ලූඩ් වුනේ මේ මොස්ට් රීසන්ට් චේන්ජස් වල.
තරංග, මං ඊළඟට අහන්න යන ප්‍රශ්නය ඇතුළත ගොඩක් ප්‍රශ්න තියෙනවා. මං හිතනවා ඔබට මේ පිළිබඳව දීර්ඝ ලෙස කතා කරන්න පුළුවන් වෙයි කියලා. දැන්ටමත් මේ ඔකියුපේෂන් වල සිටින කෙනෙකුට ග්‍රීන් ලිස්ට් එකේ තිබෙන රික්වයර්මන්ට්ස් ෆුල්ෆිල් කරනවා නම් රෙසිඩෙන්සි එක සඳහා අයදුම් කළ හැකිද කියන එක තමයි මම මුලින්ම අහන්නේ. ඒත් එක්කම නැත්තම් දැනට තිබෙන වර්ක් වීසා චේන්ජ් කරන්න අවශ්‍යද කියන එක. ඒ වගේම තමයි අදාළ මාස ගණන දැනටමත් සම්පූර්ණ කරලා තියෙනවා නම් අයදුම් කරන්න පුළුවන්ද කියන එක අපි දැනගන්න කැමතියි. නැතිනම් යම් දිනකට පසුවද මෙය බලපැවැත්වෙන්නේ?
ඔව් නිරෝෂි, අපි මං හිතන්නේ බ්‍රීෆ්ලි ඕක ගැන කතා කරා කලින් ප්‍රෝග්‍රෑම් එක. ග්‍රීන් ලිස්ට් වර්ක් වීසාකට චේන්ජ් වෙන්න ඕනේ කියලා රිකුවයර්මන්ට් එකක් නැහැ. එතකොට අපි වර්ක් වීසාක ඇක්‍රිකේටඩ් එම්ප්ලොයි වර්ක් වීසාක කරන් ඉන්නේ, ඒකට අදාළ ග්‍රීන් ලිස්ට් රිකුවයර්මන්ට් එකට අදාළ රිකුවයර්මන්ට්ස් ටික මීට් වෙනවා නම්, ඒ කියන්නේ අවලි රේට් එකක් කියලා තියෙනවා නම්, ඒක ක්වොලිෆිකේෂන් එකක් ගැන කියලා තියෙනවා නම්, ඒක එක්ස්පීරියන්ස් එකක් ගැන කියලා තියෙනවා නම්, ඒක රෙජිස්ට්‍රේෂන් එකක් ගැන කියලා තියෙනවා නම්, එන්නේ වගේ දේවල් මේ හැම එකක්ම මීට් වෙනවා නම් ග්‍රීන් ලිස්ට් රිකුවයර්මන්ට් එක මීට් වෙනවා කියලා තමයි කියන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි හිතන්නකෝ මෝටර් මෙකැනික් කියන පොසිෂන් එක ගත්තොත්, මෝටර් මෙකැනික් කෙනෙක් විදිහට නිව්සීලන්ඩ් වල ඇක්‍රිකේටඩ් එම්ප්ලොයි වර්ක් වීසා හෝල්ඩර් කෙනෙක් වැඩ කරගෙන යන කෙනෙක්, එයාගේ සැලරි රේට් එක වගේම මෝටර් මෙකැනික් කෙනෙක්ට ඉල්ලනවා ලෙවල් 4 ක්වොලිෆිකේෂන් එක හරි එහෙම නැත්නම් වොෆ් එක හරි. ওই දෙකේ එකක් එයා ෆුල්ෆිල් කරගන්න දවසට අවුරුදු දෙකකුත් වැඩ කරාට පස්සේ එයා රෙසිඩන්ස් එකට එලිජිබල්, IELTS උත් කරගත්තට පස්සේ. එතකොට IELTS හරි ඉංග්‍රීසි රිකුවයර්මන්ට් ඕනම එකක් ඕකේ එකේ තියෙන ඉමිග්‍රේෂන් එකේ කියලා තියෙන ඉංග්‍රීසි රිකුවයර්මන්ට් ඕන එකක් ඕකේ. එතකොට එතකොට යා ලෙවල් 4 අරගත්තාන් පස්සේ නිව්සීලන්ඩ් ක්වොලිෆිකේෂන් ඔතොරිටි එකෙන් ඇසස් කරලා ලෙවල් 4 එකක් තියෙනවා නම් එයාගේ ප්‍රීවියස් ක්වොලිෆිකේෂන් එකක් එයා ඇසස් කරගෙන එතකොට වර්ක් වීසා එක ආය චේන්ජ් කරන්න ඕනේ කියලා දෙයක් නැහැ. ඒ වර්ක් වීසා එකේම ඉන්න ගමන් එයා අර ඉංග්‍රීසි රිකුවයර්මන්ට් එක, අවලි රිකුවයර්මන්ට් එක, අවලි රේට් එකේ රිකුවයර්මන්ට් ඒ ටික ඔක්කොම ෆුල්ෆිල් කරගෙන අවුරුදු දෙකක් වැඩ කරාට පස්සේ එයාට රෙසිඩන්ස් දාන්න පුළුවන්. එතකොට අනිත් ප්‍රශ්නේ තමයි ඔය අහපු එකකට උත්තරේ work to residence කියන කැටගරි එකේ ඉන්න අය, ඒකට tier 2 කියන job list එකේ ඉන්න අය, ඒගොල්ලෝ අවුරුදු දෙකක් work කරලා තමයි residence දාන්න ඕනේ. එතකොට already දැන්ටත් work කරලා ඒක fulfill කරගෙන ඒ කියන්නේ experience එක හරි. එතකොට මේ job එකේ මොනවද තව ඉල්ලන්නේ green list එකේ විදිහට? අවලි rate එක හරිද? අන්න ඒකත් හරිනම් English requirement එකත් හරිනම් එයාලට residence දාන්න පුළුවන්. එතකොට දැන් කියා ගිවර් කෙනෙක් විදිහට වැඩ කරන කෙනා දැන් අවුරුදු දෙකක් ඉවරයි. එතකොට ඉංග්‍රීසි ටෙස්ට් එක කරගත්තා. අවුරුදු දෙකේ එක්ස්පීරියන්ස් එක තියෙනවා. ප්ලස් එම්ප්ලොයර් ක්‍රෙඩිටඩ්. ප්ලස් එයාලගේ අවලි රේට් එක 28.25. එතකොට ඒ අවුරුදු දෙක පුරාම 28.25 earn කරලා තියෙනවනම් එයා රෙසිඩන්ස් දාන්න eligible. ඒ වගේ තමයි work to residence path එක, straight to residence path එක. ඒ වගේ කාලයක් ඉන්න ඕනේ නෑ නිරෝෂි. එතකොට අද දවසේ ඒ green list එකේ තියෙන requirement meet වෙනවා නම් එයාට residence apply කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට secondary teacher කෙනෙක් කියලා ගත්තොත් එයාගේ අද දැන් මේ වෙලාවේ job එක අතේ තියෙනවා accredited employee කෙනෙක්ගෙන්. ඒ වගේම එයාගේ teacher registration එක එයාගේ අරගෙන තියෙනවා නම් ඉංග්‍රීසි රිකුවයර්මන්ට් එක මීට් වෙලා තියෙනවා නම් එයාට රෙසිඩන්ස් ඇප්ලයි කරන්න පුළුවන්.
තරංග, ඒ වගේම තමයි අපි දැක්ක රටවල් කීපයකම ක්වොලිෆිකේෂන්ස් එක්සෙම්ප්ට් කරනවා කියලා තිබුණා ඇසස්මන්ට් එකෙන්. ඉතින් ලංකාවද ඒ රටවල් අතරට එකතු වෙලා තිබුණා. ඉතින් ඒ පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් කරොත් හොඳයි කියලා මම හිතනවා.
නිරෝෂි, ඇත්තටම ඔය ලිස්ට් එක ලිස්ට් ඔෆ් qualification exempt from assess කියන ලිස්ට් එක හැමදාටම තිබ්බ ලිස්ට් එකක්. skill migration category එක දාන්න කාලේ ඉඳන් තිබ්බ ලිස්ට් එකක් තමයි ඔය ලිස්ට් එක. ඉතින් ඕකේ ඇත්තටම අලුතෙන් ලිස්ට් එකක් එකතු වුණා නෙමේ. තිබ්බ ලිස්ට් එකට ශ්‍රී ලංකාව under ශ්‍රී ලංකා කියන රටට අලුත් යුනිවර්සිටිස් වගේක් සහ තිබ්බ යුනිවර්සිටිස් වලට අලුත් ක්වොලිෆිකේෂන්ස් වගේක් එකතු වුණ එක තමයි ඔය ලිස්ට් එකේ උනේ. ඉතින් ඕක ඇත්තටම අලුත් ලිස්ට් එකක් නෙවෙයි. ඉතින් ඒක මම දැක්කලා තිබ්බා. ඒක ගොඩාක් අය ඇඩ්වර්ටයිස් කරලා තිබ්බා ඒක අලුත් ලිස්ට් එකක් විදියට. ඉතින් ඒක පොඩ්ඩක් එහෙම දෙයක් නෙවෙයි කියලා මෙන්ෂන් කරන්න ඕනේ. ඉතින් ඕකේ ඇත්තටම තේරුම තියෙන්නේ ස්කිල් මයිග්‍රේෂන් කැටගරි එකේ ඔය පොයින්ට්ස් අපිට ඇලොකේට් වෙනවා ක්වොලිෆිකේෂන්ස් වලට. එතකොට ඔය දැන් රටවල් සමහර විට අලුත් රටවල් කීපයක් ඇඩ් වෙලා තියෙන්නේ නැති ඔය ලිස්ට් එකට. හැබැයි ශ්‍රී ලංකා කියන නම හැමදාටම තිබ්බ එතන. ශ්‍රී ලංකාවේ මෙන්න මේ ක්වොලිෆිකේෂන් එක්සෙම් කියන එක ඒ කාලේ ඉඳන් කියලා තිබ්බා. ඒකට ඔය ඇඩ් වෙච්ච ඒවා තව මම දැක්ක අමතර ක්වොලිෆිකේෂන් වගේක් ඇඩ් වෙලා තිබ්බා. එතකොට ඒ ක්වොලිෆිකේෂන්ස් ඒ කරපු කාලේ අනුව වෙනස් වෙනවා. ඒ කියන්නේ එයාලා කියලා තියෙනා නම් මෙන්න මේ අවුරුද්දෙන් පස්සේ 2017 පස්සේ 2019 පස්සේ කියලා ක්වොලිෆිකේෂන් වෙන් කරන්න පුළුවන්. ඒවා තමයි ඒගොල්ලෝ ඇසස් කරන්න ඕනේ නැහැ කියලා තියෙන්නේ. එතකොට ඒ ඇසස් කරන්න ඕනේ කියන ක්වොලිෆිකේෂන්ස් අනිත් ඒවා ඔක්කොම දැන් ඔය ලිස්ට් එකේ නැත්තම් අපි කරලා තියෙන ක්වොලිෆිකේෂන් එක ඒ කියන්නේ අනිවාර්යෙන් ඇසස්මන්ට් එකක් ඕනේ. පොයින්ට්ස් ක්ලේම් කරනවා නම් ක්වොලිෆිකේෂන් එකට ස්කිල් මයිග්‍රේෂන් කැටගරි එකේ ක්වොලිෆිකේෂන් පොයින්ට්ස් වලට. ඉතින් ඒකෙදි අපි හැම වෙලේම උදාහරණයක් විදිහට අපි හිතමු යුනිවර්සිටි ඔෆ් කොලම්බෝ වලින් ගත්ත ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා. ඒක ඔය ලිස්ට් එකේ ගිහිල්ලා අන්ඩර් ශ්‍රී ලංකා ඒ ලිස්ට් එකේ තියෙනවද කියලා ඉස්සලා බලනවා. එතකොට බලලා ඒ ක්වොලිෆිකේෂන් එක ගත්ත අවුරුද්ද චෙක් කරලා බලනවා සර්ටිෆිකේට් එකේ. එතකොට ඒ අවුරුද්ද පස්සේ කරපු ඒවද ඒගොල්ලන්ට ක්වොලිෆිකේෂන් ඇසස්මන්ට් එකක් ඕනේ නැහැ කියලා තියෙන්නේ කියන එක චෙක් කරගන්න පුළුවන්. එතකොට ඒකේ තමන් කරලා තියෙන ක්වොලිෆිකේෂන් එක කරලා තියෙන ඒ අවුරුද්ද ඇතුළත නෙවෙයි නම් එහෙම වුණොත් අපි නිව්සීලන්ඩ් ක්වොලිෆිකේෂන් ඔතොරිටි එක හරහා අපේ ක්වොලිෆිකේෂන් එක ඇසස් කරන්න සබ්මිට් කරන්න ඕනේ. ඒ ලිස්ට් එකේ තේරුම ඒකයි. මේක අපි කරන්නේ අපි ස්කිල් මයිග්‍රේෂන් කැටගරි එකේ අපේ ක්වොලිෆිකේෂන් එකට පොයින්ට්ස් ක්ලේම් කරනවා නම් තමයි.
තරංග, අපේ වැඩසටහනට සමන් දෙන ශ්‍රාවකයන් කීප දෙනෙක්ම අප වෙත යොමු කරපු ප්‍රශ්න කීපයක් ඔබෙන් අහන්න අපි හිතුවා මේ සැරේ. ඉතින් ඒ එක ප්‍රශ්නයක් තමයි, ලංකාවෙන් නවසීලන්තයට ව්‍යාපාර කටයුත්තක් සඳහා පැමිණෙනවා නම් කෙනෙකුට නවසීලන්තය තුළ රෙසිඩෙන්සි එක ලබා ගැනීම සඳහා සපුරාලිය යුතු දේවල් මොනවද කියන එක.
ඔව් නිරෝෂි, entrepreneur work visa කියලා කැටගරි එකක් තියෙනවා. business එකක් start up කරලා ඒ හරහා residence apply කරන්න plan එකක් තියෙන කෙනෙක්ට ඉතින් ඒකේ minimum investment amount එකක් තියෙනවා. ඒ කියන්නේ capital investment එක minimum 100,000 New Zealand dollars වෙන්න ඕනේ. ඉතින් ෆිට් වෙන්න ඕන, බිස්නස් එකක් කරන්න පුළුවන් තරම් ෆිට්නස් එකක් තියෙන්න ඕනේ. එතකොට මෙඩිකල් කැරක්ටර් එක ඕකේ වෙන්න ඕනේ. ඒ දේවල් ඔක්කොම චෙක් කරනවා. ඒ වගේම ඒකට වෙනමම තියෙනවා නිරෝෂි, EUI සිස්ටම් එක 120 පොයින්ට්ස් ස්කෝ කරන්න ඕනේ. ඒ 120 පොයින්ට්ස් ස්කෝ කරද්දී ඒකට ඒගොල්ලෝ පොයින්ට්ස් ඇලොකේට් කරනවා. ඒ වෙන වෙනම පොයින්ට්ස් ඇලොකේට් කරන ඒජ් එකට, කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එක කොච්චරක් කරලා තියෙනවද කියන එක, බිස්නස් එක්ස්පීරියන්ස් වලට, ලොකේෂන් එකට බිස්නස් එක පටන් ගන්න යන ලොකේෂන් එකට, එතකොට මොන වගේ බෙනිෆිට්ස්ද නිව්සීලන්ඩ් වලට තියෙන බිස්නස් එකෙන් කියන ඒවට පොයින්ට්ස් හම්බ වෙනවා. ඉතින් 120 පොයින්ට්ස් ස්කෝ කරන්න ඕනේ. බිස්නස් ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. ඒ බිස්නස් ප්ලෑන් එක ඉමිග්‍රේෂන් එක අප්‍රූව් කරන්න ඕනේ ඩියුරින් ද ප්‍රොසෙස්. ඉතින් ඉස්සලම ටෝටල් 3 ඉයර්ස් දෙනවා. ෆස්ට් ඉයර් එකේ ඒගොල්ලෝ දෙන්නේ ෆස්ට් ඉයර් ඇවිල්ලා මින් ස්ටාර්ට්අප් ගියර් එකක් වගේ දෙන්නේ. කියන්නේ බිස්නස් එක සෙට් අප් කරලා රන් කරලා අවුරුද්දක්, ඒ අවුරුද්ද ෆස්ට් ඉයර් එක දෙන්නේ ඒකට. ඊට පස්සේ තමයි 2 ඉයර්ස් ඒගොල්ලන්ගේ ප්‍රොෆිට් අරගෙනද කියලා අවුරුද්දකින් පස්සේ බලලා ඊට පස්සේ තමයි රෙසිඩෙන්ස් පාත් එකට යන්න එලිජිබල් වෙන්නේ. ඉතින් ඉංග්‍රීසි රිකුවර්මන්ට් එකක් මීට් වෙන්න තියෙනවා. ෆැමිලි එකට වීසා දාන්න පුළුවන් වර්ක් වීසා එකක් ඉස්සලා හම් වෙන වර්ක් වීසා එකේ ට්‍රැවල් කරන්න පුළුවන්. ඒ කියන්නේ මල්ටිපල් වීසා එකක් හම්බෙන ඉන්න නැවට යන්න එන්න පුළුවන්. එතකොට ඒ වගේ ෆැසිලිටි තියෙනවා. ඒකේ එකම දේ නිරෝෂි, මම ඔය දැකලා නැහැ ඔන්ටර්ප්‍රනෝ වීසා එකේ ගොඩක් ලංකාවෙන් එනවා. මම ඇත්තටම 2-3 දෙනයි ඒ ගැන දැනුවත් ඇවිල්ලා මෙහෙ සෙටප් කළා රෙසිඩන්ස් ඇප්ලිකේෂන් එකක් දක්වා ගිය දන්නේ. ඉතින් ඒකට හේතුව වෙලා තියෙන්නේ මං හිතන්නේ අපිට ඔය කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එක ට්‍රාන්ස්ෆර් කරන්න බැහැ. ඒ කියන්නේ ෆස්ට් ඉයර් එකේ අපි ඒ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එක ට්‍රාන්ස්ෆර් කළා, ඒ දේවල් අපි බිස්නස් එකේ සෙටප් කරා කියලා පෙන්නන්න ඕනේ. ඉතින් ඒ බිස්නස් ස්ටාර්ට්අප් එකේ ඒක කරන්න මේ එක්ක TT වෙන්න ඕනේ, බැංක් ටු බැංක් ට්‍රාන්සැක්ෂන් එකක් වෙන්න ඕනේ. ඉතින් ඔය ප්‍රශ්නේ හින්දා, කියන්නේ ෆන්ඩ්ස් ලංකාවෙන් එළියට ගේන්න බැරි ප්‍රශ්නේ හින්දා ගොඩක් වෙලාවට ඔය ඔන්ටර්ප්‍රනෝ වීසා කියන කැටගරි එක මේ ලංකාවෙන් ඇප්ලයි කරන්නේ නැති තරම්.
තරංග, අනිත් ප්‍රශ්නය තමයි හැම කෙනෙක්ම තමන්ගේ දෙමාපියන්ව නවසීලන්තයට සංචාරයක් සඳහා ගෙන්වා ගැනීමට කැමැත්තෙන් සිටිනවා. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන ලේඛන මොනවද, කොහොමද මේ දේ කරන්නේ කියන එක අපි කතා කරමු. ඒ වගේම තමයි දෙමාපියන් සඳහා රෙසිඩෙන්සි එක ලබා ගැනීම සඳහා යම් කිසි ක්‍රමවේදයක් තියෙනවද, නවසීලන්තය තුළ තියෙන ඒ ක්‍රමවේද පිළිබඳවත් අපි කතා කරමු.
නිරෝෂි, පේරන්ට්ස් වීසා කීපයක් වර්ග තියෙනවා. මේ අම්මලා තාත්තලාට නිව්සීලන්ඩ් වලට එන්න ටෙම්පරරි වීසා වගේම රෙසිඩන්ස් වීසත් තියෙනවා. ඉතින් ටෙම්පරරි වීසා ගැන කතා කරොත් පේරන්ට්ස්ලාට තියෙනවා ජෙනරල් විසිටර් වීසා, මැක්සිමම් 9 months දෙනවා, 12 months පීරියඩ් එකක ඇතුළත. ඉතින් එක පාටම 9 months අපි ගොඩක් ලාට රීසන් එකක් නැතුව අප්ලයි කරන්නේ. ඉනිෂියලි 3 months අප්ලයි කළා, 6 months වලට එක්ස්ටෙන්ඩ් කරනවා, නැත්නම් 6 months අප්ලයි කළා 3 months වලට එක්ස්ටෙන්ඩ් කරනවා. ඒ වගේ දෙයක් තමයි ගොඩක් ලාට කරන්නේ. ඉතින් ගොඩක් අම්මල තාතලා චයිල්ඩ් බර්ත් වලදී එහෙම නැත්නම් මොන හරි වෙන ලෙඩකදී දුකකදී කවුරුහරි ළඟ ඉන්න ඕන වුණාම ඒ වීසා වර්ගය දාලා ගෙන්නන අවස්ථා තියෙනවා. ඉතින් වර්ක් වීසා වල ඉන්න අයටත් අම්ම තාත්තව ගෙන්න ගන්න පුළුවන්, ස්ටුඩන්ට් වීසා ඉන්න අයටත් අම්ම තාත්තව ගෙන්න ගන්න පුළුවන්. ඒකෙදි වෙනස තියෙන්නේ වර්ක් වීසා ඉන්න අයට ස්පොන්සර් කරන්න බැහැ අම්ම තාත්තව, මොකද ඒගොල්ලෝ ස්පොන්සර්ෂිප් එකකට එලිජිබල් නැති නිසා. එතකොට එන අම්මා තාත්තා ඒගොල්ලොන්ගේ ෆන්ඩ්ස් පෙන්වන්න ඕනේ, ඒගොල්ලන්ට ඉනෆ් ෆන්ඩ්ස් තියෙනවා කියලා ඒගොල්ලෝ එන කාලෙට වියදම් කරන්න. ඉතින් මෙහි ඉන්න දුව හරි පුතාට හරි ඒගොල්ලන්ට පුළුවන් ඇකමඩේෂන් එකට සපෝට් එකක් දෙනවා කියලා පෙන්වන්න. නමුත් ෆන්ඩ්ස් පෙන්වනකොට ඒක අම්මා තාත්තගේ ඕන් ෆන්ඩ්ස් පෙන්වන්න වෙනවා. ඕකෙදි පොඩ්ඩක් වෙනස් නිරෝෂි, මෙහි රෙසිඩන්ස් හරි සිටිසන් හරි තියෙනවා නම් ඒගොල්ලන්ට ස්පොන්සර් කරන්න පුළුවන් අම්මා තාත්තගේ ෆන්ඩ්ස් වලට සහ ඇකමඩේෂන් වලට දෙකටම. ඉතින් අම්මයි තාත්තයි නිව්සීලන්ඩ් ඇවිල්ලා ආපහු යනවා කියන්නේ එවිඩන්ස් පෙන්වන්න පුළුවන් ඒ රටේ තියෙන කමිට්මන්ට්ස් ඒ කියන්නේ. ඉතින් ගොඩක් වෙලාවට අම්මලා තාත්තලාට ගොඩක් වෙලාව ඒජ් එකට ආදායම් මේ වගේ දේවල් නැහැනේ. එයාලගේ ඉඩකඩම් තියෙනවා නම් එහෙම නැත්නම් මොන හරි ෆික්ස් ඩිපොසිට් තියෙනවා නම් පෙන්ෂන්ස් හම්බ වෙනවා නම් රිටයර්මන්ට් මොන හරි දේවල් වලින්, එහෙම නැත්නම් වෙන එක්ස්ට්‍රා ඉන්කම් එකෙන් රෙන්ටල් ඉන්කම් ඒ වගේ දේවල් තියෙනවා නම් ඒව පෙන්වන්න පුළුවන් ඉමිග්‍රේෂන් එකට. ඉතින් අනිත් ටෙම්පරරි වීසා එක මේ ළඟදී ඉන්ට්‍රියුස් කරා මේ පේරන්ට්ස් බූස්ට් වීසා කියලා එකක්. ඒකත් අම්මයි තාත්තට මැක්සිමම් 5 years ඉනිෂියලි හම්බ වෙනවා. ඊට පස්සේ ආය අප ටු එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන් අප ටු 10 years වෙනකන්. ඒ කියන්නේ 5 years ඉනිෂියලි හම්බෙලා ආය 5 years වලට එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන්. ඉතින් ඒ වීසා වර්ගෙත් දැන් අපිට මේ ඉන්ට්‍රඩියුස් කරා මේ ළඟදී. ඉතින් ඒකේ ගොඩාක් ඩීටේල්ස් නම් මම හිතන්නේ තාම ඉමිග්‍රේෂන් එක රිලීස් කළා නැහැ. ඉතින් ඒකත් හොඳ ආරංචියක් අමල තාත්තලව ගෙන්නගෙන ලෝන් ටර්ම් තියාගන්න ප්ලෑන් කරන අයට. ඉතින් ඊට අමතරව රෙසිඩන්ස් වීසා වලින්, ඒ කියන්නේ දීර්ඝ කාලීනව අමල තාත්තලව තියාගන්න වීසා වර්ග තියෙනවා, පේරන්ට්ස් රිටයර්මන්ට් වීසා කියලා එකක්. ඒක නම් ඇත්තටම නිරෝෂි මම දැකලා නම් නැහැ ලංකාවේ අමල තාත්තලට ඒ ඇප්ලයි කරලා තියෙනවා ඒක. එතකොට ඒකට මට මතක විදිහට නිව්සීලන්ඩ් ඩොලර්ස් 500,000 ෆන්ඩ් එකක් ට්‍රාන්ස් කරන්න ඕනේ. එයාලගේ ෆන්ඩ් ට්‍රාන්ස් කරන රිකුවයර්මන්ට් එකක් මීට් වෙන්න ඕනේ. ඉතින් ඒක ගොඩක් මම දැකලා තියෙන්නේ චයිනා වලින් පේරන්ට්ස් ලව මෙහි සෙටල් කරා තියන්නේ ක්‍රමේ පාවිච්චි කරනවා. ඉතින් අමතරව පේරන්ට්ස් වර්ගයක් තියෙනවා, ඒක ඉන්කම් එක පෙන්නලා ගෙන්න ගන්න ටර්ම්. ඉතින් ඒකෙදි ඇත්තටම මේ ඊච් 2500ක් වගේ ප්‍රමාණයක් තමයි සිලෙක්ට් කරගන්න EOI එක සබ්මිට් කරන්න තියෙනවා. ඒකෙදි එලිජිබල් වෙන්න එයාගේ අම්මයි තාත්තගේ දරුවෙක් මෙහි ඉන්නවා සහ ඒ දරුවගේ පාට්නර් එකතු වෙලා කම්බයින් ඉන්කම් එක පෙන්වන්න පුළුවන්. එහෙම නැත්තම් දරුවෝ දෙන්නෙක් ඉන්නවනේ, ඒ දරුවෝ දෙන්නගේ ඉන්කම් එක පෙන්වන්නත් පුළුවන්. එකම දේ නිරෝෂි, එකේ අවුරුදු 3ක් පහු වෙන්න ඕනේ ඉනිෂියල් රෙසිඩන්ස් එක හම්බ වෙලා මේ නිව්සීලන්ඩ් වල මේ බෝන්ගේ. එතකොට ඒ ක්‍රම ටික තමයි තියෙන්නේ ටෙම්පරරි වීසා සහ රෙසිඩන්ස් වීසා වලට දෙමාපියෝ ගේන්න නිව්සීලන්ඩ් වලට. ඒකෙදි ඉන්කම් එක බලන ඇත්තටම චාට් එකක් තියෙනවා. ඉමිග්‍රේෂන් වෙබ්සයිට් එකේ ලිස්ට් කළා. ඒ ඉන්කම් එක තියෙන්න ඕනේ. එතකොට ඒකෙදි තවත් දෙයක් තියෙනවා නිරෝෂි, දැන් අවුරුදු 10ක් විතර ඉස්සරහට යනකම් රෙසිඩෙන්ස් එක අම්මලා තාත්තලා හම්බුණාට පස්සේ ඒ කන්ඩිෂන් එකක් තමයි අම්මලා තාත්තලාගේ ලිවින් කෝස්ට් එක. ඒ 10 ඉයර්ස් යනකම් ඒගොල්ලෝ මීට් වෙන්න ඕනේ. ඉතින් ඒ දේවල් බලලා තමයි රෙසිඩෙන්ස් එක අප්‍රූ කරන්නේ අම්මලා තාත්තලාගේ.
ස්තුති තරංග, මේ වැඩසටහනට සම්බන්ධ වෙලා මේ පිළිබඳව දීර්ඝ ලෙස අපිත් එක්ක කතා බහ කරාට. ඉතින් අද දවසේ අපිත් එක්ක එකතු වුණේ ලයිසන්ස් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් තරංග ගුණසේන මහත්මිය. ඉතින් අද දිනට සමුගන්න වෙලාව ඇවිල්ලා. අපි හිතනවා අද අපේ වැඩසටහනෙන් ඔබට හරවත් දෙයක් ලැබුණා කියලා.
ලබන සතියේ සුන්දර පදාදා දිනේ අපි එනවා ඔබේ ආලින්දයට. එනම් ගිහිල්ලා එන්න ඔබ සැමට සුවදායක රාත්‍රියක්.
දීප ජන්මභූමි සම්පදීප විජයභූමි අපේ.
Stream it, listen on demand, pod it. Your favorite shows are waiting on planetaudio.org.nz.
Are you a mum with young children? Feeling exhausted, low in sleep, low in mood?
There is a place you can go.
Try going on safari.
Safari multicultural playgroups are for moms and kids aged 0 to 5, especially anyone from a migrant or refugee background. The playgroups are free to attend. There is a pickup and drop-off service and even free English classes.
For more information, email safari@belong.org.nz. That's belong, belong.org.nz.
The activities are perfect for preschoolers. Everything from painting,
music time,
craft,
sandpits,
obstacle courses,
story time,
messy play. And it's free.
Nice.
ਸਤਿ ਸ਼੍ਰੀ ਅਕਾਲ ਦੋਸਤੋ, ਮੈਂ ਤੁਹਾਡਾ ਆਪਣਾ ਅਮਰੀਕ, ਆਪਣੀ ਬੋਲੀ ਆਪਣਾ ਮਾਣ, ਨੱਚਦਾ ਪੰਜਾਬ ਪ੍ਰੋਗਰਾਮ, ਪੰਜਾਬ ਪੰਜਾਬੀਅਤ ਜਿੱਥੇ ਵੀ ਵੱਸਦੀ ਆ ਸੁਣਦੇ ਰਿਹਾ ਕਰੋ ਨੱਚਦਾ ਪੰਜਾਬ ਪ੍ਰੋਗਰਾਮ ਹਰੇਕ ਮੰਗਲਵਾਰ ਨੂੰ 3:15 ਤੋਂ ਲੈ ਕੇ 4:45 ਤੱਕ ਨੱਚਦਾ ਪੰਜਾਬ ਪ੍ਰੋਗਰਾਮ ਨੱਚਦਾ ਪੰਜਾਬ 104.6 ਪਲੈਨਟ FM ਤੇ www.planetaudio.org.nz/ਨੱਚਦਾ ਪੰਜਾਬ।
ពីជួបសំឡេងខ្មែរប្រចាំទីក្រុង Auckland
សូមបងប្អូនអញ្ជើញបានស្ដាប់ពីជួបសំឡេងខ្មែរជារៀងរាល់ថ្ងៃអង្គារនៅម៉ោង 2:10 នាទីរសៀលដល់ម៉ោង 2:15 នាទីនិងថ្ងៃព្រហស្បតិ៍ពីម៉ោង 11:35 នាទីដល់ម៉ោង 1:30 នាទី
វិទ្យុសំឡេងខ្មែរនាំមកនូវព័ត៌មានជាតិនិងអន្តរជាតិអមដោយបទចម្រៀងពីរោះព្រោះបើសិនមកលោកអ្នកខកខានសូមអញ្ជើញបើកតាមអ៊ីនធឺណិត www.planetaudio.org.nz/សំឡេងខ្មែរ
វិទ្យុសំឡេងខ្មែរប្រចាំទីក្រុង Auckland.
Listen for an hour of Janmabhoomi in Sinhalese at the same time next week. And if you'd like to listen to other Sinhalese programs on Planet FM, go to our website, planetaudio.org.nz, and click Language Sinhalese. Bridge fans, get ready. The Bridge Zone is produced at Free FM in Hamilton and is a program by and for bridge lovers. And it's on air in a few minutes.
Beaches.
I love Biffles taking the dog out for her nails.
Sparkling waters.
The harbour is absolutely amazing.
Green city.
I think is evergreen.
Different cultures.
The many languages and the enrichment through all the different cultures, faiths.
Auckland is very multicultural.
It's home and something's always happening.
It's home. Loving Auckland. Our diverse city. planetaudio.org.nz.
Hey Stephen, what are you doing at 8pm on Sunday night?
Well Emma, like you, I'm tuning in to Kick Arts on Planet FM.
Well, who would want to miss it?
Kick Arts Aotearoa's one-stop shop for all things art, entertainment, theatre, events, books and more.
Join us as we chat with fabulous guests, mix with some great Kiwi music and lots of laughs.
Kick Arts every Sunday at 8pm here on Planet FM.
Have you got something to say? At Planet FM, we empower communities and individuals with the tools to create their own radio shows and podcasts. We provide facilities, advice, and training so you can connect, create, and share. It's your voice, your vision. All the information you need can be found online at planetaudio.org.nz.
Mas o samba que nasceu só por causa